චමින්ද විසිරිමැතිතුමා විදුර බැලමැතිතුමා ගැසීමට
කථානායකතුමා මම ප්‍රශ්නේ අහන්න කලින් කථානායකතුමනි දැන් අපිට අතුරු ප්‍රශ්න තුනක් තිබුණා අර කාලේ මැදි නිසා අයින් කරලා තිබුණේ දැන් මේ වගේ අවස්ථාවක විශේෂයෙන්ම අර ප්‍රශ්න ගන්න නැති වෙලාවක අතුරු 40ක් ගන්න වෙලාවේ තුන්වෙනි අතුරු ප්‍රශ්න දෙන්නේ කියලා යෝජනාවක් ඇරෙ ඉදිරිපත් කරනවා අයිති කරු කථානායකතුමනි අද දිනේ අහන හැම ප්‍රශ්නයකට පිළිතුරු තියෙනවද නැත්නම් කාලේ අපරාධය අපිත් මෙතන ඉන්නවා අපේ හැම එකටම පිළිතුරු තියෙනවද පිළිතුරු නොදී සභාගත කරන්න පුළුවන් එහෙම නැත්නම් පිළිතුරු නැහැ කියන්න පුළුවන් එහෙම නොවනවා නම් කරු කථානායකතුමනි හරි අසාධාරණයක් වෙනවා කියමින් මගේ ප්‍රශ්නේ අහනවා
ප්‍රශ්නේ අහුව නම් දැනගන්න පුළුවන් උත්තරේ තියෙද කියලා
අපි උත්තර දෙනවා ප්‍රශ්නේට
ප්‍රශ්නේ උත්තරේ තියෙනවා හැබැයි කෙටියෙන් අහන්න දැන් මේ පැයක් ගිහිල්ලා තියෙනවා තාම ප්‍රශ්න පහයි ගිහිල්ලා
තියෙනවා එක ලංකා විදුලි බල මණ්ඩලය විසින් ණය ලබාගෙන ඇති රාජ්‍ය ආයතන සහ බැංකුවල නම් කාර්යයද මහජන බැංකුව ජාතික ඉතිරි කිරීමේ බැංකුව ලංකා බැංකුව සේලාන් බැංකුව සම්පත් බැංකුව සමුද්‍ය අධිකාරිය ලංකා විදුලි පුද්ගලික සමාගම නේෂන් ට්‍රස්ට් බැංකුව ලබාගත් ප්‍රමාණවල ටික මම ලේඛනයේ අමුණලා තිනෝ ඊළඟ ලංකා විදුලි මණ්ඩලයේ මූලින්ම වශයෙන් ශක්තිමත් කිරීමට අමාත්‍ය ගනුලබන ක්‍රියාමාර්ග 2020 දෙසැම්බර් 30 වෙනිදා කරන ලද ගණනය කිරීම අනුව පාරිභෝගිකයන් වෙත බෙදාගනු ලබන විදුලි ඒකකය කිලෝවොට් පැයක සාමාන්‍ය මිල රුපියල් 17.27ක් වන අතර ඒකකයේ සාමාන්‍ය නිෂ්පාදන වේදම 21.4ක් වේ එබැයි ලංකා විදුලි මණ්ඩලයේ අලුකරන සෑම විදුලි ඒකකයක් සඳහාම ඒකකයට රුපියල් 3.77 කලාපයක් දරන අතර ලංකා විදුලි මණ්ඩලයේ අයවත් මූල්‍ය තත්ත්වයේ ප්‍රධාන හේතුව වේ විදුලි මණ්ඩලයේ මූලින්මේ වශයෙන් ශක්තිමත් කිරීමට නම් මේ ලාභය අවම කරගත යුතු අතර එය පාරිභෝගික ජනතාව වෙත බයබරක් නොකර උත්පාදන වේද අවම කිරීමට උපාය මාර්ගවලට යොමු වීම අමාත්‍යාංශයේ ප්‍රතිපත්තිය වේ ඒ අනුව විදුලි බල උත්පාදන වේද අඩු කිරීම සඳහා ඔටෝ ඩීසල් සහ දැවිතුල් වලට වඩා ලාභදායක ඉන්ධනයක් වන ද්‍රවීත ස්වභාවික වායු විදුලිය උත්පාදන හඳුනා දීම පුනර්ජීව බලශක්ති මගින් විදුලි උත්පාදන දායකත්ව වැඩි කිරීම මගින් විදුලි උත්පාදන වියදම අඩු කිරීමට අමාත්‍යාංශය ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලයේ කටයුතු කරමින් සිටී ඊට අමතරව ලංකා විදුලි බල මණ්ඩලයේ මූල්‍යමය ශක්තිමත් කිරීම සඳහා ක්‍රියාමාර්ග කරමින් ඇත රජ ආයතන පීඑස්සී මත සෝලා පැනල් සෝලපැනල් සවිකිරීම පාසල් සිදු 140ක් කේන්ද්‍ර කරන බලශක්ති සාක්ෂර වැඩසටහන ක්‍රියාත්මක කිරීම විදුලි පරිගණක කාර්යක්ෂම වැඩි වෙනසේ සැලසුම් නව ගොඩනැගිලි ඉදිකිරීම උනන්දු කිරීම නව තාක්ෂණය හඳුන්වන ජාතික විදුලි වල පත්තේ සිදු කරන වැඩි දියුණු කිරීම මගින් පද්ධතියේ සම්පූර්ණ ප්‍රේක්ෂණය හා බෙදාහැරීම හානිවීම ට්‍රාන්ස්මිෂන් ඇන්ඩ් ඩිස්ට්‍රිබියුෂන් ලොසස් අඛණ්ඩව අඩු කිරීම අනුව 2005 2010 2015 වල වාර්තා වූ ආනි පිළිවෙලින් 10.27, 10.47, 8.23ක් උභව සඳහන් කරයි. පාදන බලශක්ති කාර්යක්ෂම වැඩි කිරීම සහ උපාය මාර්ග මගින් විදුලි ඉල්ලුම් කිරීම අඩු කිරීම බලශක්ති කාර්යක්ෂමතාවය යුක්ත විදුලි උපකරණ වල අලෙවි ප්‍රවර්ධනය කිරීම සඳහා එම උපකරණ ලේබල් කිරීම දන්ට සීලින් විදුලි පංකා සංයුක්ත ප්‍රතිබ පහන් සීපීඑල් මේ ප්‍රතිජන පාත් ඉලෙක්ට්‍රොනික ලෑම්ස් ලේබල් කර ඇති අතර වතුර පොම්ප රූපවාහිනී යන්ත්‍ර හා රයිස් කුකර් මීළඟ අධිහරි ලේබල් කිරීම නිමිත්තේ ලංකා විදුලි මණ්ඩලය සහ ලංකා විදුලි සමාගමගේ බලශක්ති කාර්යම සාමයෙන් යුක්ත LED විදුලි බෝඩ් පරිබෝද අතර ප්‍රචලිත කිරීම අවසාන පරිණෝගි
අවතයි සෝදේ පෙර කථානායකතුමනි මගේ පිළිතුරේ තුන්වෙනි පිළිතුර ඔබතුමා දීර්ඝ ලෙස ලාභ ලැබීම සඳහා කටයුතු කරන යම් ව්‍යාපෘති ගණනාවක් කිව්වා. ඕක නෙමෙයි රට දකින්නේ, ඕක නෙමෙයි ඔබලා කරන්නේ ගරු ඇමතුතුමනි. අපි දකින්න විදිහට ගරු කථානායකතුමනි විශේෂයෙන්ම දැන් මේ බලශක්ති අරමුදේ විසඳන සඳහා විශේෂයෙන්ම විදුලි බල අමාත්‍යාංශය ගන්න ওই ක්‍රියාමාර්ග ගන්නවා නම් අපි පුරවැසියන් හැටියට සතුටු වෙන්න පුළුවන් ගරු ඇමතුතුමනි. නමුත් ගරු කථානායකතුමනි මම ජූලි 8 වෙනිදා මේ ඓතිහාසික දිනය මේ පාර්ලිමේන්තුවට ඔබතුමාට මතක ඇති නම් අපේ දුප්පත් පෙරවැසි මුදල් ඇමතුමා වැඩ බාරගත්ත දවසේ මම අහනවා බලශක්ති ඇමතිවරයන්ගෙන් ප්‍රශ්නයක් මං ඔබතුමාට ඔබේ මගේ ප්‍රශ්නේ අහන්න මේක මම පාවිච්චි කරන කරු කථානායකතුමනි මම අහන්නේ විශේෂයෙන්ම කරු ඇමතුතුමනි මේ ආන්දෝලනාත්මක ඇමරිකන් ටෙන්ඩරේ ලබා දීම පිළිබඳව තමයි අහන්නේ කෝටි 60000ක. කෝටි 60000ක් අහන්නේ මම අහන්නේ ඇමරිකාව පුරවැසියෙක්ගේ හෝ ඇමරිකාවේ බලපෑමකට තානාධිපති බලපෑමක දෙනවද කියලා. හැබැයි කරු කතානායකතුමනේ මේ ඇන්සාර්ට් එකේ මම ඔක්කොම කියවන්න යන්නේ නැහැ. උදේගමන් පිළ ගරු ඇමතිතුමා හැටියට ජාති ප්‍රේමී ඇමතිවරයෙක් හැටියට එතුමාගේ ප්‍රකාශය කියන මම ඔබතුමාගේ අවසරය ඉල්ල ගන්නවා. ගරු කතානායකතුමනි මම මේ අමාත්‍ය ජෝරේ පත් කර තිබෙන්නේ ගරු අග්‍රාමාත්‍යතුමාගේ නිර්දේශය යටතේ. අධිකාර ජනාධිපතිතුමයි මට ඉහලින් සිටින්නේ එතුමාලා පමණයි. එතුමාලා දෙදෙනා මගේ අමාත්‍යංශයේ කඩවතු කවදාවත් කිසිම බලපෑමක් කරන්නේ නැහැ. උපදේශ දීලා තියෙනවා. තොරතුරු විමසලා තියෙනවා. නමුත් කවදාවත් බලපෑම් කරලා නැහැ. තානාධිපතිවරු පැත්තෙන් ගත්තොත් තානාධිපතිවරු හා ඔවුන් විහිකල සාකච්ඡා පිළිබඳව මම අධිකාර ජනාධිපතිතුමාට ගරු අග්‍රාමාත්‍යව දැනුවත් කළා. ඒ තානාධිපතිවරුන් තමන්ගේ රටේ දැවැන්ත සමාගම් වෙනුවෙන් පෙනී සිටීම මට ඉදිරිපත් කළ අදහස් දැක්වීමේදී මම ඒ තානාධිපතිවරුන් ලිඛිතව අපේ ස්ථාවරයේ දැනුම් දුන්නා. ලංකා ඉතිහාසයේ එක්වන දැවැන්ත ව්‍යාපෘතිය මෙයයි. කොහොම කළත් මෙහිදී විවිධ චෝදනාවට ලක් වෙන පුළුවන්. ඒ නිසා මේ විවුර්ත ටෙන්ඩර කැඳවීමකින් ලංකාවට වඩාත් වාසිදායක ටෙන්ඩරයක් තියෙන කෙනාට තමයි ලබා දෙන්නේ. ඔබට පුළුවන් ඒ ටෙන්ඩරේ සහභාගි වෙන්න. මේ ගම්මපල ඇමතුමා කියන්නේ කරා ඇමතුමා විද්‍යාලය බලාගාර. මොකද මේ විදුලි බලාගාර
ප්‍රශ්න යන්න කික් මම
ඉන්න කතානායකතුමා මේක කියන්න දෙන්න. මේ වැන්සාඩ් එකේ කියපු එකක් එතුමාට දැදගත්තේ
කාලේ.
හා අවසානේ මම නැගිටිනකොට කාලේ නෑ. මේ කරා ඇමතුමනේ අවසානේ කියන කැලේ මම කියන්නම් කාලේ ඉතුරු කරගන්න. කිසිම බලපෑමක් ආවත් කිසිම ඇමරිකන් පුරවැසියෙක් හෝ වේවා එහෙම නැත්නම් ඇමරිකන් තානාධිපතිවරයා හෝ වේවා කිසිම ඇමරිකාවට රතු නොවේ විවුර්ත ටෙන්ඩරේට මේක ලබා දෙනවා කියන කාරණේ තියෙනවා. ලාභ ලබනවා කියලා ඔබතුමාක් වෙන්නන්නේ වෙන කාරණයක්. හැබැයි වෙන කණ්ඩායමක ලාභ ලබනවා කියලා මේක අතයට ගනුදෙනු මත මේක ලබා දීම පිළිබඳව වග කියවුතු රටට ආදරය කරන ඇමතිවරයෙක් හැටියට. මොකද ඔබතුමාට පොටු තුනක් මෙහා තියෙන ඇමතිතුමියක් තමයි එක පොරොහිතයක් හැටියට කිව්වේ. පොරොහිත හැටියට කිව්වා අපි මෙහෙම ගියොත් එහෙම රජුත් එක වලලෙන්න වෙනවා. ඒ නිසා මේකෙන් අයින් වුණ එක හොඳයි කියලා. ඔබත් දැන් මේ ආණ්ඩුවේ පොරොහිත කෙනෙක් හැටියට මම අහන්නේ. ඔබතුමාලා දේශප්‍රේමීත්වයේ රට විකුණන්න නැහැ කියන කාරණේ ආවම දැන් ගම්මන්පිල මහත්තයා ඉවරයි. මේකේ තියනවා දෙන්නේ නැහැ කියලා දීලා ඉවරයි. ඔබතුමා ඇමතිවරයා හැටියට ඔබතුමාත් දැන් පෙළන්නේ පොත සෞභාගයේ දැක්ම. සෞභාගයේ දැක්ම එක ලියලා තියෙනවා. සෞභාගයේ දැක්ම එක තියෙනවා කියලා ඔබතුමා ඒ පොත වෙන්නන්න හදනවා. හැබැයි පොත හරියට රටේ යටලමක් කියලා පෙන්වාද නැද්ද කියන කාරණේ වගේම ඔබතුමා කියන්න මේ කොමිස් තරම් මේ මුදල මේ රට දීලා කොහෙද විදුලි බල අමාත්‍යාංශය ලාභ ලබන්නේ? මේ ලාභ ටික ඔක්කොම ඇමරිකාවට යන්නේ කරු ඇමතිතුමනි.
ප්‍රශ්නේ අහන්න මොකද්ද කියලා?
LNG වලට ගියාම දැන් රුපියල් 21ට ගන්න විදුලි බලය රුපියල් 16ට වඩා අඩු වෙනවා. ඒ වාසිය ඉන්නේ කාටද? රටට. ඒකට විරුද්ධද? LNG වලට පරිවර්තනය කරාම දැවි තෙල් වලින් දුවන යන්ත්‍ර රුපියල් 21ක් වෙන කොස්ට් එක වෙන එක රුපියල් 16ට වඩා අඩු වෙනවා. ඒක හොඳද නරකද? ඒකට විරුද්ධද?
දැන් මේ ගිවිසුම් ගත ටෙන්ඩර ඍජු ටෙන්ඩරයක්නේ දෙන්නේ. ඔබතුමා ඔය කියන කාරණේ රට දන්නේ නැහැ. ඔබතුමා දන්නේත් නැහැ. අමාත්‍ය මණ්ඩලය දන්නේත් නැහැ. ඊට පස්සේ ඇමති දන්නේත් නැති බව තමයි රටේ ආවරණය වෙන්නේ. ඔය දේ වෙනවා නම් අපේ රටේ ප්‍රයෝගයක් වෙනවා හොඳයි. හැබැයි අපි දැන් දන්න දේ මේ මෑතක කරුකතා අනාගෙන සිද්ධ වුණා. මේ බටහිර ජටිය 185ක් දීලා තියෙනවා. 185ක් අදානෙට දීලා තියෙනවා. ඒක පස්සේ අහන්නේ කරුකතා නායකතුමනි ඉන්නකෝ. මොකද කරුකතා නායකතුමනි 225ටම බයින කාලේ අපි ඡන්දේ ගන්නකොට අපි මැතිවරණයේ දිලන්න යමක් කියලා මැතිවරණයෙන් පස්සේ වෙරිදි ගමනක් යනවා නම් ආයේ මේ වගේ දේශපාලන කරනවද නැද්ද කියන කාරණේ තමයි අපි හිතන්න ඕනේ කරුකතා
නායකතුමනි.
උනාසකින් අහන්නේ ඔබතුමා කියන ඔය 16ට අඩුව දෙනවයි කියන කාරණේ ස්ථීරව කියන්න පුළුවන්ද? දැන් මේක ආයේ පස්සේ එළියට ගියාම නැහැ කියයි. එහෙම දෙනවද නැත්නම් ඇමරිකාවට ඕන විදියට මේ බලශක්තිය අතර දුන්නම ඔවුන් ගන්න තීන්දුවත් එක්ක අපිට යනවා. දැන් ඩග්ලි සිරිසේන මහත්තයානේ හාල් තීන්දුව කරන්නේ. ඒ වගේ ඇමරිකාවත් මේ විදුලි බලය අතර අරගෙන ඔවුන් ඕන්ගේ මිල තීන්දුව කරත් අපි කොහෙද යන්නේ කරු ඇමතුමනි? යාන අයයි ඇමරිකාවට අපි කොහෙද යන්නේ?
දැන් තමනාසික ප්‍රශ්නෙට බං ওই ප්‍රශ්නේ මට අහනවා නම් මට මේකටත් වඩා පැහැදිලි කරන්න තිබුණා. අපි ආණ්ඩුවක් පිටවෙනකොට රටට ප්‍රකාශනයක් නිකුත් කරා. අපි මේ ප්‍රකාශනයේ මේ තියෙනවා මේ රට දියුණු කරන්න අපි රාජ්‍ය සහ පෞද්ගලයාගේ එකතු වෙච්ච ව්‍යාපාර ආරම්භ කරනවා කියලා. ඒ වගේම තමයි එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුව. තේ සංස්ථාව තිබෙන ලංකාවට අයිති තනි ආයතනයක්. අපි බාරගන්නකොට කොහොමද තිබුණේ? තේ සංස්ථාව දෙකට බෙදලා කොළොන්නාව ටර්මිනල් කියලා ආයතනයක් ආරම්භ කළා. IOC කියන ඉන්දියානු සමාගම ගෙනල්ලා ලංකාවේ හොඳම සෙට් 100ක් IOC සමාගමට දීලා තෙල් බෙදා හැරීමේ අයිතිය IOC සමාගමත් කොටස්කාරය කරගත්තා. කොළොන්නාවේ ටර්මිනල් එකේ 3/3 එකක් IOC සමාගමට දුන්නා. ඒ ඡන්දය ආවේ නැත්නම් තව 3/3 එකක් දෙනවා. නුත් හොඳ වෙලාවට බයින්ද රාජපක්ෂ මැතිතුමා බලයටපත් වෙද්දී 3/3 එක මහ භාණ්ඩාගාරයට ගත්ත හින්දා අද 3/2ක් අයිති ශ්‍රී ලංකාවට. නැත්තම් 3/1යි අපිට අයිති වෙන්නේ. තමුන්නාදලා ටෙන්ඩර් ගැනදලා දුන්නේ. ඒක අපේ කාලේ හිටපු ඇමතිවරු ඉන්නවා, විපක්ෂ නායකතුමා ඔක්කොම ඉන්නවා. කරුණ ජයසූරිය මහත්තයා තමයි ඒ කාලේ ඇමතිතුමා. තෙල් ටැංකි ඉන්දියාවට පමණක් දෙන්න ඕනේ කියලා ගිවිසුම අත්සන්කරේ කවුද? මේ රනිල් වික්‍රමසිංහ ඇමතිතුමා තමුන්නාදලගේ ආණ්ඩුවේ නායකයදා. තමුන්නාදලගේ ආණ්ඩුවේ හිටියේ. අද ඔය අහන ප්‍රශ්න එකක්වත් එදා තමුන්නාසල ඇහුවේ නෑනේ. දැන් ඒ ගිවිසුම් කාලේ අවසන් වෙලා දෙවෙනි ගිවිසුමට ඇවිල්ලා තිනවා. ඒක පිළිමද තමුන්නාසලත් කියනවා අස්සම් කරන්න එපයි. මුලින් එක දීලා පාර කපන දැන් කියනවා අස්සම් කරන්න එපයි කියලා. නුත් අපි මේ කෙරවල පිටිය විදුලි බල මණ්ඩලයේ අයිති සමාගමක් නෙමෙයි. නුත් ඒ ආයතනය 2035 වෙනකොට ශ්‍රී ලංකාවට අයිති වෙනවා. ඊට අමතරව තව 4500ක ඩීසල් බලාගාරයක් ඇති කරනවා. ඒකටත් ඒ අය ආයෝජනය කරනවා. ඉතින් රටට ප්‍රෝජන් වැඩපිළිවෙලක් ආරම්භ කරලා
තියෙනවා. ප්‍රශ්න දෙක ඇහුවනේ. දැන් විනාඩි 10ක් ගත්තා. ඉතින් එක ප්‍රශ්නෙට විනාඩි 10ක් ගත්තොත්
ඇමතිතුමා දැන් අපේ බලශක්ති ඇමතිතුමත් ඉන්නවා. එතුමාම පැහැදිලිව කියනවා LNG බලාගාර තුල නිෂ්පාදනය වෙන ගෑස් එක හදන්න ගියොත් එතුමා හොයාගත්ත ගෑස් ටිකක් ගන්න අරුබුදයක් තියෙනවායි කියලා. එතුමාම කියලා තියෙනවා. එතකොට දැන් මේ පරස්පරයේත් එක්ක කොහොමද ඔබතුමා කියන විදිය ඔය ඉන්ධන මිල අඩුවීම, එතකොට විදුලි බිල අඩුවීම, මේ සියලු කාරණාත් එක්ක වරවතර ගැටලුව තියෙනවා. දැන් ඔබතුමාලා අවසාන හොයාගත්ත නිදි ටික හදාගෙන ගෑස් අරගෙන ඒ හරහා මේ පිරිමැසුම් ප්‍රායෝගිකයේදී රටේ ඉන්ධන සහ බලශක්තියට යම් විසඳුමක් දෙන්න. දැන් ගරු ඇමතිතුමා බලශක්තිය ඇමතිතුමා ඉදිරියට ගිහම මේක ලබා දුන්නාට ප්‍රශ්නයක් නෑ. බෑ ලබා දීමේදී එකගතාවයේ තියෙන යම් යම් කොන්දේසි මත රටට බරපතල හානිකාරණයක් තියෙනවා 20-28 දක්වා යෑමේදී. ඒ ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ ඔබතුමා කිව්වා වගේ නිසා මම ඒ වගේම අහන ඔබතුමා ඉන්නේ මොන පොරොහිත ගොඩේද? අර රජතුත් එක්ක
මම ඉන්නේ ආණ්ඩුව පැත්තේ. ආයි ප්‍රශ්න දෙකක් නැහැ.
හරි බොමිති බුද්ධික පැත්තේ නමතුමා වෙනදමතුමා ඇසීමට
ගරු කතානායකතුමනි මම වෙළඳ විෂය භාර රාජ්‍ය අමාත්‍යතුමාගෙන් ප්‍රශ්න අහනවා.
ගරු කතානායකතුමනි ආයක ජාතික සම්පකාර මණ්ඩලයේ පවත්වාගෙන ගිය ගොඩනැගිල්ලේ 2017 අවුරුද්දේ අලුත් වැඩියා කටයුතු සිදු කර තිබෙනවා. දෙක, ඒ සිදු කරපු අලුත් වැඩියා කටයුතු පිළිබඳව 2017 විගණන වාර්තා හෝ කිසිදු වාර්තාවක් අඩුපාඩුකමක් සිද්ධ වෙලා තිබෙනවා කියන එක වාර්තා වෙලා නැහැ. 1-3 පැන නොනගි ආයක ජාතික සම්පකාර මණ්ඩලයේම තිබෙන ගෘහ නිර්මාණ ශිල්පී ආයතනය මගින් ඒකේ වැඩකුළී පදනම් මත ඒ කොන්ත්‍රාත්තුව කරලා තිබෙන්නේ ටෙන්ඩර් කැඳවීමක් සිදු කරලා ඒ ද්‍රව්‍ය මිලදී ගැනීමක් සිදු කරලා තිබෙනවා. අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය අනුව ආයතන මිලදී ගැනීමක් සිදු කරලා තිබෙනවා. පැන නොනගී 3-4 පැන නොනගී සිළුම් පැන නොනගී
කතානායකතුමනි මම ඔබතුමාගෙන් සම්පකාර ශේෂ්‍යයට අදාළව දැනගන්න කැමතියි. සම්පකාර ජාතික ප්‍රතිපත්තිය දැන් මේ වෙනකොට රටට එළිදක්වලා අවසානයි. හැබැයි සම්පකාර පනතත්, සම්පකාර බැංකු පනතත් මේ සංශෝධනයේ විශේෂයෙන්ම සම්පකාර බැංකු පනත කෙටුම්පත් අලුතෙන් ගේන්නත් සම්පකාර පනත සංශෝධනය කරන්න. දැන් මේක දීර්ඝ වශයෙන් ඇදීගෙන යන කාරණාවක්. ඉතින් මේක මං හිතන්නේ දැන් අවුරුදු 3කටත් වැඩි මට මතකයි මම සම්පකාර විෂය භාර කැබිනට් අමතිවරයා විදිහට ඉඳිද්දිත් මේ පිළිබඳ වැඩමුළු තියලා අවසාන එකගතාවයට ආවා. ඉතින් දැන් මේ රජයේ බලයට පත් වෙලා අවුරුදු 2ක් සම්පකාරය කියන්නේ ගමේ තියෙන ගමට වැදගත්ම සංවිධානය. දැන් මේ අතරේ සතොසේ ෆ්‍රැන්චයිස් දාන්න ගියොත් හරි සතොසේ කඩත් ගමේ දාන්න ගියොත් එම සම්පකාරය වෙනසෙනවා. ඒ නිසා කල යුතු වෙන්නේ සම්පකාරයට සම්පත් දීලා සම්පකාරයට උදව් කරන එක. සනස ව්‍යාපාරයට උදව් කරන එක. ඒ නිසා ඒ වගේම සම්පකාර විවිධ සමිති තියෙනවා. මේ සමිති වලට උදව් කරන එක. ඉතින් ඒකට ශක්තිමත් කරන්න මේ බැංකු පනතත් ඒ වගේම සම්පකාර පනතලත් අදාළ මේ කෙටුම්පත් දෙක කඩිනමින් පාර්ලිමේන්තුවට ගේන්න ඕන. මොකද්ද මේක ගේන්න තියෙන මේ බලපෑම සහ ප්‍රශ්නේ?
විශේෂයෙන්ම ඔබතුමාලා ඒ සකස් කරන ලද පනතට පස්සෙත් මම රාජ්‍ය අමාත්‍යවරයා විදිහට පත්වීමෙන් අනතුරු වෙළඳ අමාත්‍යමාගේ මග පෙන්වීම යටතේ මේ පනත් දෙකම අත වශයෙන්ම බැංකු පනත සකස් කරලා තිබුණේ නැහැ. සම්පකාර පනත විතරයි සකස් කරලා තිබුණේ. එතකොට සකස් කරලා තිබුණු සම්පකාර පනතත් අලුතෙන් බැංකු සඳහා පනතකුත් කෙටුම්පත් කරලා අවසාන අධීරයේ තිබෙන්නේ සියලුම පළාත් සභාවල් වලට සභාපතිවරුන්ට අපි මේක අදහස් යෝජනා එවන්න කියලා අපි යවලා තිබෙන්නේ. නමුත් බැංකු පනතට සම්පකාර සමිති වලින් යම්කිසි ආකාරයක විරෝධයක් තිබෙනවා. ඉතින් මේ නිසා විශේෂයෙන්ම ඒ පිළිබඳව අපි දැන් අදත් සාකච්ඡා ගණනාවක් තිබෙනවා පළාත් මට්ටමින්. එම නිසා අපි කඩිනමින් මේ 52 කෙසේ හෝ අනිවාර්යයෙන්ම ගෙනා යුතුයි. එහෙම ගෙනෙන්නේ නැත්නම් අනිවාර්යයෙන්ම මේ සම්පකාර ශේෂය දියුණු කරන්න පුළුවන්කමක් නැහැ කියන එක මමත් රාජ්‍ය අමාත්‍යවරයා විදිහට විශේෂයෙන් පිළිගන්නවා.
මගේ දෙවැනි ප්‍රශ්නය එක්තරා වකවානුවක සමුපකාරයට අවශ්‍ය තොග ලබා දීම කරපු සමුපකාර තොග වෙළඳ සංස්ථාව තමයි සතුස. ඔබතුමා දන්නවා මේ දවස්වල සතුස සහ පාරිභෝග අධිකාරිය මේ නිකන් වහා ගිනි අවිලන සුරු ආයතන බවට පත් වෙලා තියෙනවා. දැන් මේ වයේ එන චෝදනා පිළිබඳව දැන් මගේ වකවානුවේ මම හිටපු කෙටි කාලය තුල ඔබතුමා හොයලා බලන නිලධාරීන් සාක්ෂි දෙයි මේ ආයතන වල මොනවා හරි චෝදනාවක් වුවත්පතක ගිය ගමන් මම කරේ කවුරු හරි පත් කළා මේ ගැන ගැඹුරු පරීක්ෂණයක් කළා මේ 225ම ගෙන්නලා උපදේශක කාර්ක සභාව කැඳවලා ඒකේ පිටපත් ලබා දීලා මන්ත්‍රීවරුන්ටත් තව හොයාගත්ත තොරතුරු වලට කටයුතු කරන්න. මෙතන හිටියනම් දිනේෂ් ගුණවර්ධන මහත්මයා ගියා නගරිර හේවාගම් කෝරළේ සම්පකාර සමිතියේ වෙච්ච ප්‍රශ්නකදී මම කටයුතු කරපු ආකාරය. ඒ වගේම සස්සේ වාහන අපහරණය කිරීම පිළිබඳව චෝදනා එල්ල වෙච්ච අවස්ථාවේදී කටයුතු කරපු ආකාරය. දැන් මම ඔබතුමාට කියන්නේ මේ කාරණා ගැන ඔබතුමත් වෙළඳැමතුමත් මොකක් හරි උත්තරයක් දෙනවට අමතරව ඇයි බැරි ගැඹුරු පරීක්ෂණයක් කරන්න? දැන් මේ උඳු පිළිබඳව ඒ වගේම මේ සමන් පිළිබඳවත් විශේෂයෙන්ම ප්‍රශ්නගත සීනි සහ පහුගිය දවස්වල ඇති වෙලා තිබුණු ප්‍රශ්නගත අනිකුත් ආහාර ද්‍රව්‍ය පිළිබඳ සුදුළුණු වලින් පටන් ගත්තම මේ පිළිබඳව. එතකොට මම ඔබතුමාට කියනවා වරායෙන් එනෝ වැලිසර ගබඩාවට. වැලිසර ගබඩාවෙන් මේක තනි පුජ්‍යලයන්ට පොඩි කිලෝ ගණන් විකුණනට ඔහොම ටොන් ගණන් විකුණන්න බෑ. කිලෝ 56000ක් මේ කියන්නේ. එතකොට එහෙම වික්කනම් ඒක කොහොමද විකුණන්නේ? ඊළඟට ආවව එතනින් එනවා මෙතෙන්ට. එතකොට 117යි රුපියල් 125යි ඊට පස්සේ 450. ඔබතුමා මේක හොයලා බලන්න CCTV පද්ධතිය හිතාමතා විනාශ කරලා තියෙනවා. අර සතසේ බිලින් සිස්ටම් එක හිතාමතාම අවුල් සාගත අතටපත් කරනවා. CCTV කඩනවා. එතකොට මේකට සියලු දෙනාගේ වගකීමක් තියෙනවා. ඒ නිසා මම කියන්නේ මේවට ඔබතුමාලා ප්‍රාථමිකව මේකට උත්තර දෙන්න යන්නේ නැතුව ඇයි මේ ගැන ගැඹුරෙන් හොයන්න බැරි? දැන් මම දන්නවා ඔබතුමා හොයලා බලන්න වැලිසර ගබඩාවට නිකන් උදාහරණයකට ගන්න මේක උදාහරණ උඳු කිලෝ උඳු කන්ටේනරයක් ආවනම් ඒ කන්ටේනරේ ව්‍යාපාරිකයෙකුට කන්ටේනරේ එළියට ගිහිල්ලා නැහැ. කන්ටේනරේ ඇතුලේ තියෙන ව්‍යාපාරේ හැබැයි ලියකීලිය අනුව කන්ටේනරේ එළියට ගිහිල්ලා ආයේ ඒ ව්‍යාපාරිකයා සතස අරගෙන. එතන කන්ටේනරේ ඇතුලේම තියෙනවා ෆිසිකලි නැත්තම් භෞතිකමය වශයෙන් සතස මේක තියෙනවා කන්ටේනරේ. කන්ටේනරේ තියෙන නමුත් ලියකීලි වලින් මේක විකිණිලා ආයේ ඇතුලට ඇවිල්ලා. එතකොට මෙහෙම දේවල් වෙලා තියෙනවා එමත්තුවා. ඒක මම කියන්නේ දැන් මට උත්තරයක් ඕනේ නැහැ. ඔබතුමා මේව ගැන ගැඹුරෙන් හොයන්න. රහස් පොලිසිය මේ ඔක්කොම දම්මලා හොයන්න. මේක මම කියන්නේ මමත් මේකේ යම්කිසි තත්ත්වයක් දන්න හින්දා ඔබතුමා දන්නවා මම විවේචනයක් කරන්නේ යම්කිසි සහේතුක හේතුවක් එක්ක ඔබතුමත් එක්ක අපි රාජගිනුම් කාර්ය සභාවේ වැඩ කරපු විදිය ඔබතුමා දන්නවා. ඔබතුමා සභාපතිවරයා විදිය. ඒ නිසා ඔබතුමත් දන්නවා රාජගිනුම් කාර්ය සභාවේ කටයුතු කරනකොට නිලධාරීන් කටයුතු කරපු ආකාරය. හමුදාවේ කෑම ටෙන්ඩරේදී ඔබතුමා ඍජුව කටයුතු කරා. මම කියන්නේ මේකෙදිත් අන්නේ වගේ මේ පිළිබඳ ගැඹුරෙන් හොයන්න මොකක් හරි උත්තරයක් පාර්ලිමේන්තුවට දෙන්න එපා. කැබිනට් අමතුමාටත් ඒක කියන්න.
හරි බොහොම ස්තුතියි. ඊළඟ ප්‍රශ්නය අහන්න වනජී අමතුමාගේ.
මනි පාරිභෝගික අධිකාරියයි සතොසයි මොනම ආකාරයකවත් ආයතන දෙකක් විදිහට ගැටීමක් ඇති වෙලා නැහැ. ඒක විශේෂම සඳහන් කරන්න ඕනේ. ඒ වගේම පාරිභෝගික අධිකාරියත් සම්පකාර දෙපාර්තමේන්තුවත් රාජ්‍ය අමාත්‍යාංශ යටතට ගැසට් කරලා තිබෙන්නේ සතොස ආයතනයේ ගැසට් කරලා තිබෙන්නේ වෙළඳ අමාත්‍යාංශ යටතට. ඒ අනුව විශේෂයෙන්ම පසුගිය දිනවල ඇතිවුණු ඒ සුදුනුළු වංචාව පිළිබඳව විශේෂයෙන්ම කරු වෙළඳ අමාත්‍යතුමාගේ මඟ පෙන්වීම යටතේ මේ වන විට රහස් පොලිසිය ඒ සම්බන්ධව ඉහළම මට්ටමේ පරීක්ෂණයක් සිදු කරමින් පවතිනවා. ඒම නිසා විශේෂයෙන්ම ඒ සම්බන්ධව ඔබතුමාලටත් යම් කිසි ආකාරයක හෝ තොරතුරු තිබෙනවා නම් කරුණා කරලා අපිට ඉදිරිපත් කරන්න. අපි දන්නවා විශේෂයෙන්ම මේ ආයතනවල වංචාවන් අදට සිද්ධ වෙනවා. අපි ඒක පිළිගන්න ඕනේ. ඉතින් මේක අවම කර ගැනීම තමයි අපේ ඉලක්කය වෙලා තිබෙන්නේ. මේ සම්බන්ධව ඔබතුමාලා දන්න තොරතුරු දෙනවා නම් කරුණා කරලා අපට ඉදිරිපත් කරන්න අපිට ඕනේ මේව නවත්ත ගන්න.
ඔව් මිස්ටර් ඉබුද්ධික පැතිරම ඇතුමා ඊළඟ ප්‍රශ්නය අහන්න වණදීවි ඇතුමාගේ.
කරු කතා නැගතුමනි මම මේ ප්‍රශ්න අහන ගමන් වෙළඳැමතුමාට කියනවා රහස් පොලිසියෙන් දාන්න කියන අර තුෂාන් ගුණවර්ධන මහත්මයා මේ ගැන ආන්දෝලනාත්මක ප්‍රකාශ දෙකක් චමුද්දී සමරික්‍ර මහතේ YouTube channel එකේ කළා තියෙනවා. ඒ නිසා මේ රහස් පොලිසියට කියන තුෂාන් ගුණවර්ධන මහත්මයා ප්‍රශ්න කරන්නද කියලා. තාම ඔහුව ප්‍රශ්න කරන්නේ නැහැ. ඔහු ජනාධිපතිතුමා අද ලංකාවට එනකම් බලන් ඉනවා ෆයිල් වගේක් දෙන්න. ඒ නිසා එතුමට කියන්න මේක මේ ජනාධිපතිතුමාට ෆයිල් ටික දෙනවා වගේම මේක ප්‍රශ්න කරන්න රහස් පොලිසියෙන් තුෂාන් ගුණවර්ධන මහත්මයා කැඳවල මේ ප්‍රශ්න කිරීම කරන්න කියලා. ඇයි ඔහුව කැඳවන්නේ නැත්තේ? බන්දුල ගුණවර්ධන මහත්මයාගේ ප්‍රකාශය ගැන විතරයි රහස් පොලිසිය එතුමගෙන් විතරයි ප්‍රශ්න කරන්නේ.
කැඳවන්නේ කවුද කැඳවන්නේද කියලා වෙනද ඇමතුමාටවත් මටවත් තීරණය කරන්න බෑ. අපි පැමිණිල්ලක් ඉදිරිපත් කිරීම විතරයි කරන්න පුළුවන්කමක් තිබෙනවා. ඒ අනුව රහස් පොලිසියේ උපරිම පරීක්ෂණයක් කිරීම එයාට පැවරෙන වගකීම. ඉතින් මේ නිසා මම හිතන්නේ අනිවාර්යයෙන්ම එතුමා කැඳවිය යුතුයි. කැඳවලා ඒ තොරතුරුත් ලබාගෙන විශේෂමය පරීක්ෂණ කටයුතු නිම කරයි.
මම දෙවෙනි ප්‍රශ්නේ අහනවා මේ දෙවෙනි කියන්නේ හත්වෙනි ප්‍රශ්නේ අහනවා කරු කතා නැතු වනජීවි හා වන සංරක්ෂණ මතුවා ජොනියමතු
ගරු කතානායකතුමනි හත්වෙනි ප්‍රශ්නේ අපේ කරු බුද්ධික පත්‍ර නමැත්තමාගේ ප්‍රශ්නෙට ඇත්තටම ඇමතුමා උත්තර දෙන්න හිටියේ ඇමතුමාට හදිසි රැස්වීමක් නිසා යන්න සිද්ධ වුණා මේකට ඉදිරියේදී ඔබතුමාට උත්තර දෙන්න අටවෙනි ප්‍රශ්නයත්
බලමු නේ දෙවෙනි වටේ આવොත්
බලමු
දෙවෙනි වටේ තියමු කර කතා
ඔන්නබල් චාර් ෆිල්ම් නාදෙන්
ක්‍රතර
ගේ නැදින්
දෙවෙනි වටේ
මෞත්‍ර දෙන කර කතා නේද ගරු කතානායකතුමනි අයන්න එක වනජීවි සංඝර්ෂ දෙපාර්තමේන්තු විසින් උතුරු පළාත තුළ එක් එක් දිස්ත්‍රික්කයේ ඉඩම් පවරා ගැනීමක් සිදු කරන මැති අතර පහත ඉඩම් ප්‍රමාණ රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් කර ඇත. ප්‍රකාශයට පත් කර ඇති වනජීවි රක්ෂිත තොරතුරු අයන්න දෙක ඇමුණුමේ තියෙනවා. ඒක දිග එකක් කියවන්න. ඊළඟට අයන්න රෝමන් දෙක දිස්ත්‍රික්කය ඔබ දිග එකක් තියෙන ඔබතුමාට මුලික කරමු උත්තරේ ඕනේද? සභාගත කරන්නද?
ඒ කොපියක් දෙන්න මට.
සභාගත නේද? කෙනා ටේබල් එක.
මම ආනෝ. ගෞරව அமைச்சரவர்களே இந்த வனஜீவராசி திணைக்களம் என்பது வனஜீவராசி திணைக்களம் வன இலாகா திணைக்களம் என்பது குறிப்பாக
தவத்தியனவா ஆயன்ன ஜாதிக ராட்சிய பிரகாரம் கிரிமேதி ஜனதா பதினஞ்சு இடம் விபத்கர ප්‍රකාශිත පත් කර ඇත. නමුත් අභයවීම තුළ රජය මෙන්න පුද්ගලික ඉඩම් ගොවිවීම පැවතිය හැක. පෞද්ගලික ඉඩම් පවරා ගැනීමක් සිදුකර නැති අතර අභයවීම තුළ පාරම්පරික ඉඩම්වල කෘෂිකාර්ම කටයුතු සිදුකරගෙන යා හැකිය. ඈ යන්න රක්ෂිතනි වැඩි කොටසක් ප්‍රකාශිත පත් කිරීම සිදුකරන ලද්දේ 2009 යුද්ධය නිමවත් සමග උතුරු පළාත සඳහා රාජ්‍යාධන 30ක් පමණ සම්බන්ධ වී සකස් කළ ISEA Integrated Strategic Environmental Assessment of North Province Magini මෙම ක්‍රියාවලිය අවසන් කර එම තොරතුරු එවකට සේවකල දිස්ත්‍රික් ලේකම්වරු හා ප්‍රාදේශීය ලේකම්වරු වෙත ඉදිරිපත් කර එකගතාවයට ලබාගෙන ඇත. ඈ අදාළ නොවේ.
நன்றி கௌரவ அமைச்சர் அவர்களே. இந்த வன இலாகா திணைக்களம் வன ஜீவிராசி திணைக்களத்தில் கீழிருக்கின்ற பல்வேறுபட்ட பிரச்சனைகள் இருக்கிறது. குறிப்பாக நீங்கள் கூறுகிறீர்கள், பிரதேச செயலாளரினுடைய அனுமதி பெற்றுத்தான் வர்த்தக மானிய அறிவித்தல் செய்ததாக தற்பொழுது கூறினீர்கள். ஆனால் பல பிரதேசங்கள், குறிப்பாக பாடசாலையினுடைய விளையாட்டு மைதானங்கள் கூட, ஆலயங்கள், கத்தோலிக்க ஆலயங்கள் கூட வர்த்தக மானிய அறிவித்தலின் கீழ் வந்திருக்கிறது. குறிப்பாக ஜிபிஎஸ் மூலம் அவர்கள் கெசட் பண்ணும்போது பலதரப்பட்ட நிலங்கள், மக்களுடைய விவசாய நிலங்கள், வாழ்வாதார நிலங்கள், பொது பாடசாலை விளையாட்டு மைதானம், ஆலயங்கள் போன்ற வர்த்தமான அறிவித்தல்கள் வந்திருக்கிறது. குறிப்பாக கௌரவ அமைச்சர்களே, இந்த வனஜீவிராசி திணைக்களம் வன இலாகா திணைக்களத்துக்கு கீழ் இருக்கின்ற அதிகாரிகள், குறிப்பாக வன்னி மாவட்டத்தில் இருக்கின்ற அதிகாரிகள் மக்கள் சென்று தங்களுடைய பிரச்சனைகளை கூற முற்படுகின்ற போது அவர்கள் ஒரு வேட்டினத்து மக்களை அல்லது இன ரீதியாக எங்களும் மக்களை வஞ்சிக்கின்ற செயல்பாடு தான் தொடர்ச்சியாக இருக்கிறது. கௌரவ அமைச்சருக்கு நான் அது தொடர்பாக நான் சிபி ரத்நாயக அமைச்சருக்கு நான் கூறியிருக்கின்றேன். குறிப்பாக அண்மையில் நடந்த ஒரு சம்பவம், முல்லைத்தீவு மாவட்டத்தில் கரைத்துறைப்பட்டு பிரதேசத்துக்குட்பட்ட தண்ணி முறிப்பு என்ற பிரதேசத்தில் குருந்தூர் குளத்துக்கு கீழ் இருக்கின்ற வயல் நிலங்களை வன இலாகா திணைக்களம் வந்து எதிர்ச்சியாக திடீரென்று நிப்பாட்டியிருக்கிறது. யுத்தம் முடிந்ததன் பின்பு தொடர்ச்சியாக வயல் செய்து வந்திருந்த பிரதேசத்தை தற்பொழுது அவர்கள் நிறுத்தியிருக்கிறார்கள். இது தொடர்பாக அமைச்சருக்கு தெரியப்படுத்திய போது அமைச்சர் வன இலாகா திணைக்கள பணிப்பாளர் கூறுகிறார், தான் ரிப்போர்ட் கேட்டிருக்கிறேன், வரவில்லை. ஒரு வன இலாகா திணைக்களத்துக்கும் வடமாகாணத்தில் இருக்கிற அதிகாரிகளுக்கும் இடையில் கடித போக்குவரத்திற்கு கிட்டத்தட்ட ஒரு வருட காலங்கள் செல்கிறது. அதே போல கூராய்குளம், முல்லைத்தீவு மாவட்டம் மன்னார் குளத்தில் இருக்கின்ற மன்னார் மாவட்டம் இடையில் கூராய்குளம் வன இலாகா திணைக்களத்தினால் 60 மில்லியன் ரூபாய் செலவழித்து தங்களுடைய அரசாங்கத்தின் நிதி ஒதுக்கீட்டில் செய்கின்ற போது அதை நிப்பாட்டப்பட்டிருக்கிறது. ஒரு தொடர்ச்சியான பிரச்சனைகளாக இருக்கிறது. இதை நீங்கள் எவ்வாறு முடிவுக்கு கொண்டு வர வேண்டும் என்று நான் கேட்டுக்கொள்கிறேன்.
கரு கதாநாயகத்தமணி, தென் மே ஒரு பிரச்சனை ஒவ்வொருத்துமாலகதி ஸ்ட்ரிக்கேட்டிக்கிறார் நிமே மே கெசட் கருப்புவாகே அப்பே பதார்த்தில் ஒரு பிரச்சனை தியான் வெயிட் அல் ஆன்சையோ
ராஜபக்ச ஜனாதிபத்துமா நிவரதி நிவரதி கரண்ட கேப்புஹாம ஒவ்வொருத்துமா நிமே உங்க அக்காய கிவ மே பரிசர விநாசக்கரண தீந்து வரான் தீனு கேல ஜனாதிபத்துமாட்ட பஹரது உண்ணா ஏத்தம அப்பே பிரதேசவல தீனவா கெதர தீன்னே எக்கு வனஜீவி கலாபே எக்கு வசகிரி தீன்னே வனஜீவி கலாபே எக்கு வசகிரி தீன் அனிப்பத்தே கெதர தீன் அனிப்பத்தே மே வகை பிரச்சனை அப்பே பதத்துல தீனவா ஹபை யார ஒவ்வொருத்துமாட்ட மக்கி அந்த கெமதி ஏவா நிவரதி கரண்ட கேஹாம ஏக தேசபாண்ட ஹரோ கத்தா ஒவ்வொருமானமே கியானே சமஹால் கதேசபாட்ட ஹரோ காத்தா விமான இவரதி கல யூத்துய் ஈலங்கட்ட அரு முலத்தீவு டிஸ்ட்ரிக்டே கெசட் கல தீனே நயாரு ராட்சித்தியாய் நந்தி கடால் ஏகாய் ஏக 2018 தமாய் கெசட் கல தீனே ஏக வித்தராய் கெசட் கல தீனே வனஜீவி கலாபேகர முலத்தீவு வல ஏனிசா ஒவ்வொருமா அனித் தேங்குல இஹம பிரச்சனையா தீனோனா
பவுனியா மன்னாரம் முல்லைத்தீவு தியன்ன ஃபாரஸ்ட் டிபார்ட்மெண்ட் வைல்ட் லைஃப் டிபார்ட்மெண்ட் ஆயத்தனை தியன்ன பிரச்சனை டிக்க வடிய தியனும் ஜனதாவ பூம் அமாரும் இன்னி உபத்துமாக்கு டீமுக்கு எவண்ட ஏ தியன்ன பிரச்சனை டிக்க மாம பெண்ணண்ணா பெண்ணல உபத்துமா ஆண்டு வகையட உபத்துமா ஏக தீந்துவ கண்
அரு கதானக துமனி எதுமாக இல்லி மட்ட மாம வனஜீவி அமைத்துமா அதை அனுமதிக்கிறான் எதுமா தாவட்டி ஏய்
அவருதான் என்னவானே එනිසා අපි ප්‍රදේශ විතරයි කෝවිඩ්. අනිත් දණන් වලට කෝවිඩ් වලට ඔක්කොම වැඩ කරනවා. දැන් නිලධාරීලා හරියට වැඩ කරන්නේ නැහැ. ඒ ෆොරස්ට් වයිල්ඩ්ලයිෆ් ඩිපාර්ට්මන්ට් ඉන්නේ නිලධාරීලා, උතුරේ ඉන්නේ නිලධාරීලා හරියට වැඩ කරන්නේ නැහැ. අපි ජනතාවට දිකටම ප්‍රශ්න දානවා.
නෑ නෑ මන්තුමා, ඔබතුමාගේ නෙමෙයි දැන්. මගේ ආසනේ ගත්තාමත් නිකරටිය 3-4 දෙනෙක් මැරුවා ගිය මාසේ අලිගහලා. ඉතින් නිලධාරී ගෙන්න ගන්න අමාරු වුණා. එහෙම තිබුණා මේ කොවිඩ් අර්බුදයත් එක්ක මේ ප්‍රශ්න තියෙන අපි නැහැ කියලා කියන්නේ නැහැ. ඒක ඔබතුමාගේ දිස්ත්‍රික්කයේද කියලා මේ වෙනම සලකන්නේ නැහැ. එහෙම ප්‍රශ්නයක් නැහැ කරගන්න මේ අපිටත් තියෙනවා. මට තියෙන ගැටලුවක්. මම ඇමතිවරයෙක් කළා. ඒ නිකරටිය ওই සිද්ධියම වුණා. ඊයේ මම යාපහුව හිටියා. යාපහුවෙත් ওই වගේම ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් මේ කොවිඩ් එක නිසා සමහරු මහන්සිලා වැඩ කරනවා. වරාය ගත්තොත් වරාය සම්පූර්ණයෙන්ම බැහැලා වැඩ කරනවා. සෞඛ්‍ය ශේෂ්ඨ ගත්තාම වෛද්‍යවරයගෙන සනීකම් කරව දැක්ක වැඩ කරනවා. ත්‍රිවිධ හමුදා අය වැඩ කරනවා. පොලිසිය අය වැඩ කරනවා. නගර සභාවල මේ පාරවල් සුද්ධ කරන අය වැඩ කරනවා. සමහරු පඩි අරගෙන ඉතින් ගෙවල් වලත් ඉන්නා ඉන්නවා. අපි නෑ කියන්නේ නෑ. මේක ගැටලුවක්. ඒකයි මම නම් පුද්ගලික රටවහනට විරුද්ධ. පුද්ගලිකව. ඒක ආණ්ඩුවේ මතය නෙමෙයි. ඒක මගේ මතය. මගේ මතේ වැඩක් නෑ. රජයේ මතය තමයි අන්තිමට එන්නේ. ඉතින් මේ තමයි තියෙන ප්‍රශ්නේ. ඉතින් අපි විශ්වාස කරනවා මේ කොවිඩ් අර්බුදෙන් ඉක්මනින් අපි වැක්සින් එක සම්පූර්ණයෙන්ම ලබා දුන්නාන් පස්සේ අපිට පුළුවන් වෙයි මේ ප්‍රශ්න විසඳ මම සීබැමෙතුමට කතා කරලා ඔබතුමාගේ ප්‍රශ්නෙට අනිවාර්යයෙන්ම එතුමට කියලා ටීම් එකක් යවලා ඒ ප්‍රශ්න එක විසඳන්න අපි කටයුතු කරන්න.
ඔබ ශ්‍රී සිවඥානම් ශ්‍රීතරන් ඔනරබල් ශ්‍රීනාන් ශ්‍රීතරන් සෞඛ්‍යමත්තුමාගෙන් ඇසීමට
පිළිතුරු දෙනවා කතානායකතුමනි. එක කිල්ලොච්චි දිස්ත්‍රික් මහරෝහල සඳහා අනුමත සේවක සංඛ්‍යාව 519කි. එම රෝහලේ මේවන විට සිටින සේවක සංඛ්‍යාව 419කි. 3 එම රෝහලේ මේවන විට පවතින පුරප්පාඩු සංඛ්‍යාව 100කි. 4 රෝහලේ රාජකාරියේදී සිටින වෛද්‍යවරුන් හා හෙදියන්ගේ සංඛ්‍යාව ඔවුන්ගේ සම්නිවේදන භාෂාව අනුව පහත පරිදි වේ. වෛද්‍ය දෙමළ සහ ඉංග්‍රීසි භාෂාව 35යි, සිංහල සහ ඉංග්‍රීසි භාෂාව 27යි, හෙද නිලධාරීන් දෙමළ සහ ඉංග්‍රීසි 49යි, සිංහල සහ ඉංග්‍රීසි 65යි. ආ 1 ඔව්. ආ 2 මුදල් වෙන් කර නොමැත. ආ 3 හදිසි අනතුරු ප්‍රතිකාර ඒකකයේ ඉදිකිරීම සඳහා ජාතික ක්‍රම සම්පාදන දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලැබී තිබුණද මුදල් වෙන් කිරීමක් සිදු වී නැත. මුදල් අමාත්‍යාංශ ලේකම්ගේ 2020-09-3 දිනැති අංක 5 ඇලයිරක් 2020 ජාතික අයවැය චක්‍රලේක මගින් පවතින සීමිත මූල්‍ය රාමු යටතේ නව ඉදිකිරීම් ආරම්භ කිරීමට අවුරුදු 2ක් සඳහා කල් තබන ලෙස දැනුම් දී ඇති බැවින් මෙම ගොඩනැගිලි සංකීර්ණයේ ඉදිකිරීම මෙම වර්ෂයේ ආරම්භ කළ නොහැකි අතර 2023 වර්ෂය සඳහා ප්‍රතිපාදන වෙන් කිරීමට අපේක්ෂා කරයි. 4 පැන නොනගී 5 2023 වර්ෂයේ මුදල් වෙන් කිරීමට අපේක්ෂා කරන බැවින් හදිසි අනතුරු ඒකකයේ ආරම්භ කරන දිනය දැනට නිශ්චිතවම ප්‍රකාශ කළ නොහැක. ඈ පැන නොනගී.
ගෞරව அமைச்சரவர்களே, 400க்கும் மேற்பட்ட பணியாளருடைய தொகுதி வெற்றிடமாக இருக்கிறது. உங்களுடைய தகவல் படி கிளிநொச்சி வைத்தியசாலையிலே 100க்கும் மேற்பட்ட உத்தியோகத்தர்கள் வைத்தியர்கள் தாதியர்களுக்குரிய இடைவெளி இருக்கின்றது. இதை நிரப்பாமல் ஒரு முழுமையாக அந்த இடத்துல எவ்வாறு அந்த வைத்தியசாலையை கொண்டு செல்ல முடியும்? அதுக்கான மாற்று வழி ஏதும் சொல்ல முடியுமா உங்களால்?
ගරු මන්ත්‍රීතුමනි, ලංකාවේ රෝහල් බොහොමයක වෛද්‍ය සහ හෙද නිලධාරීන්ගේ අඩුපාඩු තියෙනවා. හෙද නිලධාරීන්ගේ තවත් කණ්ඩායම් දෙකක් ඉදිරියේදී පිටවෙන්න නියමිතයි. ඔවුන්ව ඒ ස්ථානගත කිරීම කරනවා. ඒ වගේම වෛද්‍යවරුන්ගේ නව පත්වීමුත් ඉදිරි සති කිහිපයකදී ලබා දෙන්න නියමිතයි. ඒ අනුව කිල්ලිච්චි රෝහලේ තියෙන මේ අඩුපාඩුත් සම්පූර්ණයෙන්ම නොවුණත් හැකි උපරිමම සම්පූර්ණ කරන්න උත්සාහ දරනවා. රට පුරා අනෙකුත් රෝහල්වලත් මේ වගේම කාර්ය මණ්ඩලයේ අඩුපාඩුවක් තියෙනවා. ගරු මන්ත්‍රීතුමනි, කිලිනොච්චි රෝහලට පමණක් විශේෂිත ප්‍රශ්නයක් නෙමෙයි. නමුත් මේ මහරෝහල්වල සහ දිස්ත්‍රික් මහරෝහල්වල තියෙන අඩුපාඩු සම්පූර්ණ කිරීම සඳහා අපි හැකි ඉක්මනින් ඒ කටයුතු යොදාගෙන යනවා.
ගෞරව அமைச்சரவர்களே, நீங்கள் தந்த தகவல்படி 65 வீதமானவர்கள் சிங்களம் மற்றும் ஆங்கில மொழி பேசுகின்ற உத்தியோகத்தர்கள் வைத்தியர்கள் தாதியர்களாக இருக்கிறார்கள். கிளிநொச்சி மாவட்டம் 100க்கு 100 வீதமும் தமிழ் மொழி பேசுகின்றவர்களை கொண்ட ஒரு இடம். இந்த இடத்திலே எவ்வாறு அந்த மக்களுடைய வைத்திய தேவை என்பது பல அசௌகரியங்களை சந்திக்கின்றது. மொழி ரீதியான பிரச்சனை, அங்கிருக்கிற மக்களுடைய வைத்தியத்துறை சார்ந்த பிரச்சனைகள். ஆகவே இதிலே தமிழ் மொழி சார்ந்த உத்தியோகத்தர்கள், வைத்தியர்கள், தாதியர்களை வருங்காலத்தில் நியமிக்கக்கூடிய சாத்தியப்பாடுகள் உண்டா?
ගරු මන්ත්‍රීතුමනි, මේ වෛද්‍යවරුන් හෙද නිලධාරීන් සියල්ලම දෙමළ භාෂා පරීක්ෂණයෙන් සමත් වෙන්න ඕන තමන්ගේ රාජකාරී කටයුතු ආරම්භ කරන්න ඉස්සෙල්ලා. ඒ වගේම තමයි මේ වෛද්‍යවරුන් සහ හෙද නිලධාරීන් තමන්ගේ විභාගවලදී ලබා ගන්න ලකුණු මත, ඒ රෑන්ක් එක මත තමයි ඔවුන්ට ස්ථාන ලැබෙන්නේ. මොකද දැන් වෛද්‍යවරුන් ගත්තොත් එහෙම ඉහළම ලකුණු ලබා ගන්න අය කොළඹ, ඒ වගේම යාපනය වගේ ශික්ෂණ රෝහල් වලට තමයි වැඩිම ඉල්ලුමක් තියෙන්නේ. ඒ අනුව අනුපිළිවෙලින් ආවට පස්සේ තමයි තමන්ට ස්ථානය ලැබෙන්නේ තමන්ගේ අවසාන විභාගෙදී ලබා ගන්න ලකුණු සංඛ්‍යාව මත. ඒක රජයේ මැදිහත්වල හෝ අමාත්‍යංශ මැදිහත්වල කරන දෙයක් නෙමෙයි. මේ වෛද්‍යවරු එදිනෙදාරින් ඔවුන් ලබා ගන්න ලකුණු මත තමයි මේ ක්‍රියාපටිපාටිය තීරණය වෙන්නේ. ඉතින් ඔවුන්ගේ කැමැත්ත මත තමයි ඒ ස්ථානය ලැබිලා තියෙන්නේ. ඉතින් අපිට බෑ දෙමළ භාෂාව දන්නා පමණක් මේ ස්ථානෙට යොදන්න කියලා එහෙම මැදිහත්වීමක් කරන්න බෑ. මොකද දීර්ඝ කාලයක් තිස්සේ වෛද්‍යවරුන්ගේ මේ ස්ථාන මාරුවීම් සහ තමන් ලබා ගන්න ස්ථානය ඔවුන් අවසන් විභාගයේදී ලබා ගන්න ලකුණු සංඛ්‍යාව මත තමයි පදනම් වෙන්නේ. කෙසේ නමුත් විශේෂයෙන්ම උතුරු සහ නැගෙනහිර පළාත්වල සේවය කරන ඒ වෛද්‍ය සහ එදිනෙලධාරීන් සියලු දෙනා දෙමළ භාෂාවේ ප්‍රවීණත්වයක් නිපුණතාවක් ලබාගත යුතුමයි. ලංකාවේ අනිත් ප්‍රදේශවලත් එහෙමයි. ඔවුන් ඒ සඳහා ඒ අවශ්‍ය විභාගයෙන් සමත් වේ යුතුමයි රැකියාව ලබා ගන්න.
භවිෂ්‍යති තුෂාරේන්ද්‍රෙන් ලාම්බරසේන මැතිතුමා. හෝ
මහනෝ
සීතරන් මැතිතුමා. යස් සීතරන්.
கௌரவ சபாநாயகர் அவர்களே, என்னுடைய ஒரு மேலதிகமாக ஒரு கேள்வி, ஒரு விளக்கம் ஒன்று. இந்த திடீர் விபத்து பிரிவு என்பது வவுனியாவில் இருந்து யாழ்ப்பாணம் வரைக்கும் உள்ள பெரிய ஒரு இடைவெளியிலே பல்வேறுபட்ட நேரங்களில் அதிகமான விபத்து சம்பவங்கள் நடைபெற்றிருக்கின்றன. இதற்காக 4 வருடங்களுக்கு முதல் அத்திவாரம் விடப்பட்டது இந்த விபத்து பிரிவு ஆரம்பிப்பதாக. இது இன்னும் 2023 செல்லும் என்றால் கௌரவ அமைச்சர் அவர்களே, இது அந்த மக்களை பொறுத்தவரை அவர்கள் படுகின்ற துன்பங்களுக்கு ஒரு தீர்வாக இதுவரைக்கும் அமையப் போவதில்லை. இதுக்கு ஒரு தீர்க்கமான விரைவாக செய்யக்கூடிய ஒரு வழிமுறை ஒன்றை நீங்கள் ஆராயுமாறு தயவாக நான் இந்த இடத்திலே
கேட்டுக்கொள்கின்றேன். குடநகில் இது கிரீமே தமாய் மே பிரமாதையாக வேணே அலுத் குடநகில் இது கிரீம යම් විදිහකට කල් ගිහිල්ලා තියෙන නිසා, නමුත් ඒ සඳහා අවශ්‍ය උපකරණ අනිකුත් වෛද්‍ය උපකරණ ලබා දීමේ කිසිම අඩුවක් වෙලා නැහැ. කිල්නොච්චේ පමණක් නෙමෙයි අනුරාධපුර ශික්ෂණ රෝහලෙත් මේ ප්‍රශ්නේ තියෙනවා. 2017 වර්ෂයේදී මුල්ගල තබුවට මේ වනතෙක් ඉදිකිරීම කටයුතු කරන්න උනේ නැහැ. ඒ මුල්ගල තියපු කොන්ත්‍රාත්කරුවා හිටන් ඒ ස්ථානෙන් ගිහිල්ලා තියෙන්නේ, උන්ගෙන් ඒ වන්දි ලබා ගැනීම කරනවා. ලංකාවේ රෝහල් ගණනාවක මේ ප්‍රශ්නේ තියෙනවා, විශේෂයෙන්ම අලුත් ඉදිකිරීම කටයුතු කිරීමේදී. ඉතින් ඔබතුමාගේ ඉල්ලීම මම සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවධානයට යොමු කරන්නම්. මේ කාලය ඉක්මනට ගැනීම සඳහා අපි හැකි උපරිම උත්සාහය දන්වා ගරු මන්ත්‍රීතුමනි.
සෞඛ්‍ය අමාත්‍යතුමා තුෂාරි නිර්ණය මන්ත්‍රීතුමාගේ ප්‍රශ්නෙට උත්තර දෙන්න.
කතානායකතුමනි, කෙහෙළි රබුක්කැල්ල ගරු සෞඛ්‍ය අමාත්‍යතුමා මේ වෙලාවේ හදිසි රැස්වීමකට සහභාගී වෙනවා. නමුත් එතුමා වෙනුවෙන් මම පිළිතුරු ලබා දෙනවා. එක ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ මේ වෙනුවට පුරප්පාඩු 9ක් තියෙනවා. වෛද්‍ය ආඥාපනතේ 39 ඒ වගන්ති යටතේ ලියාපදිංචි වී ඇති වෛද්‍ය විශේෂඥයන් විසින් තෝරාගත යුතු සමාජිකයන් 3ක්, ඒ වගේම වෛද්‍ය ආඥාපනතේ 29 වගන්ති යටතේ ලියාපදිංචි වී ඇති වෛද්‍ය වෘත්තිකයන් විසින් තෝරාපත් කරගත් සමාජිකයන් 5ක්, වෛද්‍ය ආඥාපනතේ 43 වගන්ති යටතේ ලියාපදිංචි වී ඇති දන්ත ශල්‍ය වෛද්‍යවරුන් විසින් තෝරාගත යුතු 1 සමාජිකයෙක් හැටියටයි. 2, ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ මැතිවරණයේ පැවැත්වීමට අදාළ රෙගුලාසි නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව විසින් සකස් කරමින් පවතින අතර එය සම්පූර්ණ වූ පසු ගැසට් කිරීමට කටයුතු කරනු ලැබේ. ආ පැන නොනගි.
අතුරු ප්‍රශ්නයක් තියෙන ඉන්ද්‍ර නිර්මන්තුමා, තුෂාර ඉන්ද්‍ර නිර්මන්තුමා,
මා අහනවා කතා නැහැ.
අතුරු ප්‍රශ්නය අහන්න. ඒක නෑ ඉවරයි, ඊළඟ ප්‍රශ්නය අහන්න.
මගේ අතුරු පළවෙනි අතුරු ප්‍රශ්නය
නැතිනම් ඊළඟ ප්‍රශ්නේ අහන්න.
නෑ නෑ, පළවෙනි ප්‍රශ්නේ, මගේ පළවෙනි අතුරු ප්‍රශ්නේ, ගරු රාජ්‍ය අමාත්‍යතුමනි, දැන් අර කතාවක් තියෙනවා, බල්ලගේ වැඩේ බූරුවට බාර දුන්නාම බූරුවත් බැනුම් අහනවා, බල්ලත් බැනුම් අහනවා. දැන් කොරෝනා අර්බුදය තුල මෙතන කණ්ඩායම් දෙකක් කටයුතු කරනවා, ආරක්ෂක හමුදාවන් සහ වෛද්‍ය කණ්ඩායම්. දැන් පහුගිය උතුරේ ත්‍රස්තවාදී යුද්ධයක් තියෙනකොට ආරක්ෂක හමුදාව ඉදිරියෙන් හිටියා, සහායක යුනිට් හැටියට, සපෝර්ටින් යුනිට් හැටියට වෛද්‍ය කණ්ඩායම් ගියා. හැබැයි මේ කොරෝනා අර්බුදයේදී තමුන්නාන්සලා ඉස්සර කරලා තියෙන්නේ ආරක්ෂක හමුදාව තමයි ඉස්සර කරලා තියෙන්නේ, වෛද්‍ය හමුදාව තමයි පිටිපස්සර කරලා තියෙන්නේ. දැන් මේ ඊයේ පෙරේදා යුද්ධ හමුදා මූලස්ථාන රෝහලේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයින්ට එන්නත් ලබා ගන්න කියලා එන්න කියලා අන්තිමට එදාට ඒ ළමෙන්ට එන්නත් නැහැ කියලා ආපහු ගියා. සමහරලාට මාතරින් ගාල්ලෙන් දකුණෙන් යාපනයෙන් මේ රටේ හැමතැනකින්ම මේ ශිෂ්‍යය ඇවිල්ලා ආපහු ගියා. ආපහු ගියේ නිකන් නෙමෙයි, යුද හමුදාවටත් බැන බැන අපරාධී යුද හමුදාව බැනුම් අහනවා. එතකොට හැම විශ්වවිද්‍යාලයකම වෛද්‍ය පීඨයක් බොහෝ දුරට තියෙනවා, නැත්නම් මෙඩිකල් සෙන්ටර් එකක් තියෙනවා හැම විශ්වවිද්‍යාලයකම. ඒ අවශ්‍ය වෙන එන්නත් ටික ඒ විශ්වවිද්‍යාලවල මෙඩිකල් සෙන්ටර් එකට, ඒ වෛද්‍ය පීඨයට, ඒ ෆැකල්ටියට එහාට යවලා ඒ ඉන්න වෛද්‍යවරුන් මගින් ඒ ඉන්න විශ්වවිද්‍යාල ශිෂ්‍යයින්ට එන්නත් කරණය කරන්න තියෙද්දී ඒකත් යුද හමුදාවට බාර දීලා යුද හමුදාවත් බණුන් අහනවා, වෛද්‍යවරුනුත් බණුන් අහනවා. ඔකට කියන්නේ ගමේ බල්ලගේ වැඩේ බූරුවට බාර දුන්නාම සිද්ධ වෙන දේ. එතකොට බල්ලත් බණුන් අහනවා, බූරුවත් බණුන් අහනවා. තමුන්නාන්සලා මේක තවමත් තේරුම් අරගත්තද නැද්ද කියන ප්‍රශ්නේ තමයි මගේ පළවෙනි ප්‍රශ්නේ.
ගරු මන්ත්‍රීතුමනි, ඇත්තටම ඔබතුමා ඒ කරපු චෝදනාව ප්‍රතික්ෂේප කරනවා. විශේෂයෙන්ම ආරක්ෂක අංශ මේ කොවිඩ් මර්ධනයේදී තාම සුවිශේ෷ී දායකත්වයක් ලබා දුන්නා. හැබැයි එන්නත් කරන්නේ පිළිබඳ තීන්දුව තීරණ ගැනීමේදී හැම වෙලාවෙම වෛද්‍ය විශේෂඥයන්ගේ අදහස් ඔවුන්ගේ මතය අනුව තමයි කටයුතු කළේ. ආරක්ෂක අංශය දීපු දායකත්වය කිසිසේත්ම අවතක්සේරු කරන්න බැහැ. අපි සෞඛ්‍ය අමාත්‍යාංශය හැටියට ඔවුන්ගේ කාර්යභාරය විශේෂ ඇගීමකට ලක් කරනවා. විශේෂයෙන්ම විදේශගත වෙන්න බලාපොරොත්තු වෙලා ඉන්න, ඒ ලියාපදිංචි වෙලා ඉන්න විශ්වවිද්‍යාල සිසුන් සඳහා තමයි යුද හමුදා රෝහලේදී අවස්ථාව ලබා දුන්නේ. ඉතින් ඔබතුමා කියන ආකාරයේ ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා නම්, එන්න දින දීලා හැරිලා ගිහිල්ලා තියෙනවා නම් ඒ ගැන අපි අනිවාර්යෙන් සුවබලනවා කියලා ඔබතුමාට මේ සභාවේදී ප්‍රකාශ කරනවා.
පූර්වට පූර්වක වැඩේ බල්ලට දුන්න එක මම ඉස්මතු කරේ. ඒකට මට උත්තරයක් ඕනේ.
ගරු මන්ත්‍රීතුමනි, සෞඛ්‍ය අංශයේ හෝ ආරක්ෂක අංශයේ බල්ලුහා බූරුව නැහැ. ඉතාම සුදුසුකම් ලත්ත වෛද්‍යවරු, හෙද නිලධාරීන් සහ ආරක්ෂක අංශ සමාජිකයන් සිටින්නේ. ඒ නිසා එහෙම අපහාස කරන්න එපා කියලා ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා.
බොහොම ස්තුතියි.
කථානායකතුමනි, දැන් මේ සෞඛ්‍ය සේවයේ ඉන්න වෛද්‍යවරුන් සහ අනිකුත් කාර්ය මණ්ඩලයේ ඉන්න සියලු දෙනාට ලොකු අන්තට්ටුවක් දීලා තියෙනවා. මේ අන්තට්ටුව තමයි සුව විරුවා කියන අන්තට්ටුව. දැන් ඉන්නවනේ එක එක විරුවෝ, රණ විරුවෝ ඉන්නවා, රට විරුවෝ ඉන්නවා. දැන් මේ සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ නිරත වෙන ඒ සහායකයින්ට, වෛද්‍යවරුන්ට, ඒ සියලුම අයට දීලා තියෙන අන්තට්ටුව සහිත ඔටුන්න තමයි සුව විරුවා කියන නාමය. හැබැයි සුව විරුවා කියන නාමය දීලා දැන් මේ කොරෝනා අර්බුදය මේ උදුදුවලා තියෙන අවස්ථාවක ඒ අයගේ ජීවිත අවදානමත් නොතකා මේ කටයුතු කරන අවස්ථාවක, තවමත් මීට අවුරුද්දකට ඉස්සරලා චීනෙන් කොරෝනා එනකොට තිබිච්ච අර ප්ලාස්ටික් ඒ ඉටි කොළ ඇඳුම තමයි තවමත් භාවිත කරන්නේ. නමුත් දැන් ඇමරිකාව වගේ දැන් ලෝකේ බොහෝ රටවල් වල නවීන තාක්ෂණය ඇවිල්ලා තියෙනවා. එතකොට ඒ අයගේ ප්‍රවාහන පහසුකම් දැන් කුරුණෑගල රෝහලෙන් මට කියනවා 4:00 ඩියුටි ඕෆ් වුණාම මේ රට වහලා තියෙන වෙලාවේ 6 වෙනකම් වාහනයක් එන්නේ නැහැ ඒගොල්ලන්ට ගෙවල් වලට යන්න. දැන් දොස්තර මහත්වරුන්ට කාර් තිබුණට, පෞද්ගලික වාහන තිබුණට අහිංසක පොඩි සේවකෙන්ට නැහැ. එතකොට මේ සුව විරුවා කියලා නම්මුනාමය දුන්නට මේ අයගේ සුව පහසුකම්
කථානායකතුමනි, වෛද්‍ය සභාවේ පුරප්පාඩු පිළිබඳ තමයි මේ ප්‍රශ්න යොමු කරලා තිබුණේ. ඔබතුමා ප්‍රශ්න පටලගෙනද දන්නේ නැහැ. මේ වෛද්‍ය සභාවේ පුරප්පාඩු ගැන ප්‍රශ්න ගැන තමයි අපි කතා කරන්නේ ගරු මන්ත්‍රීතුමනි.
හරි, බොහොම ස්තුතියි. ඔබගේ දෙවෙනි ප්‍රශ්න ඊළඟ ප්‍රශ්නය අහන්න තුෂාර ඉන්ද්‍රමන්තුමා සෞඛ්‍ය මන්ත්‍රීතුමාගේ
මම අහනවා. තමයි
ශ්‍රී ලංකා වෛද්‍ය සභාව යටතේ ලියාපදිංචි වී සිටින මුළු වෛද්‍යවරුන් සංඛ්‍යාව 40,001 වෙනවා. 2, සියලු ලියකියවිලි සත්‍යාපනය කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් වෛද්‍යවරුන් ලියාපදිංචිය සිදු කරනු ලබයි. අවශ්‍ය සුදුසුකම් සපුරා නොමැති වෛද්‍යවරුන් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි කිරීමක් සිදු කරනු නොලැබේ. තුන පැන නොනගී ආ පැන නොනගී.
බොහොම ස්තුති රාජ්‍ය ඇමතිතුමනි. මම දැන් මම අහපු ප්‍රශ්න වලට දැන් තමුන්වහන්සේ බොහොම සාර්ථකව උත්තර දුන්නා. එතකොට දැන් තමුන්වහන්සේ සම්බන්ධ වෙන NMR එකත් එක්ක තියෙන සම්බන්ධ වෙන දැන් ඒකේ දත්ත රාශියක් අතුරුදහන් වුණා කියන එක ඔබතුමා දන්නවා. නෑ නෑ නෑ. ඒ ඒ ඒ ඒකට අදාළව මේ යන්නේ. එතකොට දැන් NMR එකේ දත්ත අතුරුදහන් වීම සම්බන්ධව පංච පුද්ගල කමිටුවක් දාලා ඒ දත්ත නැවත
ප්‍රතිස්ථාපනය
කරන්න කමිටුවක් දාලා තියෙනවා.
අදාළ නැත්නම් උත්තර නොදී.
අදාළ නැහැ කියන්න එපා. මේක මේ මේ කතා නෑ ඔබතුමනි. මේ රටේ ජනතාවගේ ජීවිත හා සම්බන්ධ වගේ කියන දෙයක්. ඉතින් ඒක කොහොමද අදාළ නැහැ වෙන්නේ? ඔබතුමාට චෝදනා තියෙනවා, IPT එකට චෝදනා තියෙනවා, එතකොට ඉපෙක් කියන ඒ ආයතනයට චෝදනා තියෙනවා. එතකොට මේ
කතානායක ගරු කතානායකතුමනි, NMRA කියලා කියන්නේ ජාතික ඖෂධ නියාමන අධිකාරිය. මෙතුමා ප්‍රශ්නේ අහලා තියෙන්නේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාව SLMC කියන එක. මේක ආයතන දෙකක්. මං හිතන්නේ එතුමා ඒක පටලවගෙන තියෙන්නේ. ඒක නිසා අදාළ වෙන්නේ නැහැ මේ ප්‍රශ්නේ ගරු කතානායකතුමනි.
හරි, බොහොම ස්තුතියි. රෝහණ බණ්ඩාර මෙතුමා, සෞඛ්‍ය මෙතුමා ගහන්න. දෙවෙනි එක අහන්න. ඒකත් අහන්නේ ඉතින් අදාළ ප්‍රශ්නයක් අහන්න.
අදාළ ප්‍රශ්නයක් කියන්නේ කතානායකතුමනි, දැන් මේ ජනතාවගේ ජීවිත හා සම්බන්ධව කතා කරන්නේ.
ප්‍රශ්නෙට අදාළ ප්‍රශ්නයක් අහන්න.
දැන් මගේ හතරවෙනි අතුරු ප්‍රශ්නේ.
හතර?
sorry. දෙවෙනි අතුරු ප්‍රශ්නේ. ප්‍රශ්න දෙකක් අහපු වෙනද හතර උනේ.
ඒක තමයි දැන් හතරක් විතර ඇහුවා.
සෑම නිවසකටම තමුන්නාසලා මේ ඖෂධීය මඤ්ඤුසාවක් දෙන්න යනවා. මේකට වෙනිවැල් ගැට පාවට්ට ඔය අයිති වෙයි. එතකොට හැම ගෙදරකම ලංකාවේ දැන් ලංකාවේ හැම ගෙදරකින්ම වෙනිවැල් ගැට ඉල්ලුවොත් අර මොරටුවට මේ ලී පටවගෙන යනවා වගේ තමයි වෙනිවැල් ගැට ලොරි පිටින් පටවගෙන
යනවා.
මේකත් තව එක ගැහිල්ලක්ද?
ඔව්. ගරු කතානායකතුමනි, මෙතුමා ප්‍රශ්නිය යොමු කරලා තියෙන්නේ බටහිර වෛද්‍ය විද්‍යාවට අදාළ වෙන ශ්‍රී ලංකා වෛද්‍ය සභාව සම්බන්ධයෙන්. මේක ඇත්තටම ආයුර්වේද වෛද්‍ය සභාවට අදාළ වෙන ප්‍රශ්නයක්. ඒක නිසා වෙනම ඒක යොමු කරා නම් උත්තර දෙන්න පුළුවන්.
දැන් ගරු කතානායකතුමනි, රෝහණ බණ්ඩාර මෙතුමා, සෞඛ්‍ය මෙතුමාගේ අහන්න.
13 වෙනි ප්‍රශ්නේ අහනවා මම ගරු කතානායකතුමනි.
මම පිළිතුරු දෙනවා ගරු කතානායකතුමනි. ඒක අනුරාධපුර දිස්ත්‍රික්කයේ පිහිටි රජයට අයත් වෙන රාජ්‍ය ඔසුසල් සංඛ්‍යාව දෙකකි. අනුරාධපුර එම ඔසුසල් පීඨ ඇති ස්ථානවල
ලිපිනේ ප්ලීස් ඔනරබල් වේරු කුමාර් විල් ටේක් ද චේන.
ගරාමතුමා උත්තර.
ආ දෙක එම ඔසුසල් පීඨ ඇති ස්ථානවල ලිපිනයන් පහත පරිදි වේ. අනුරාධපුර නගරයේ ඔසුසල 414 ඇල ඉරක් 4 දෙවන පියවර ගොඩගේ මාවත පිහිටලා තියෙනවා. මැදවච්චි ඔසුසල අංක 50 නුවරපාර මැදවච්චි කියන ස්ථානයේ පිහිටලා තියෙනවා ගරු මන්ත්‍රීතුමනි. ආ 13A රජයේ ඔසුසල් ජාලය අනුරාධපුර දිස්ත්‍රික්කයේ තුල තවදුරටත් ව්‍යාප්ත කිරීම සඳහා කටයුතු යොදලා තියෙනවා. මූලික රෝහල් පිහිටලා තියෙන කාටකස්තිගිලිය, කැකිරාව සහ තඹුත්තේගම කියන නගරවල ඔසුසල් පිහිටවන්න මේ වෙනකොට අපි යෝජනා කරලා තිනවා. ඒ සඳහා කටයුතු යොදාගෙන යනවා. කැකිරාව ඔසුසල අපි මේ වසර ඇතුළත විවෘත කරන්න බලාපොරොත්තු වෙනවා ගරු මන්ත්‍රීතුමනි.
බොහොමත්ම ස්තුතියි අමුතුමනි, ඉක්මන් කරන්න ඒ කාරණා ටික පහසු වෙනවා අපේ ප්‍රදේශයේ ජනතාවට. ඒ වගේම මම අහන්න කැමති ඔබතුමාලා, අපි අද දන්න කාරණා තමයි විවාදයන් වලට ලක් වෙනවා. අලුතෙන් ඖෂධ නිෂ්පාදනය කිරීම, පරණ ඖෂධ නිෂ්පාදනය කිරීමට ගිහිල්ලා ඒවට ලේබල් අලව ගැනීම වගේ කාරණා යනවා. හැබැයි අද අපි දකින්න ප්‍රධානම කාරණා තමයි අපේ රටේ ඖෂධ වර්ග ගණන 300කට විතර ආසන්න ප්‍රමාණයක් මේ වෙනකොට ප්‍රෙෂර් පෙත්ත, විටමින් C ඇතුළු සෑහෙන ඖෂධ වර්ග 300ක් විතර නිෂ්පාදනය කරනවා. හැබැයි පහුගිය කාලේ වගේ අර අපි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යත් එක්ක ගෙනල්ලා වරායේ හිර වෙලා තියෙනවා වගේ මේ ඖෂධ අලුතෙන් නිෂ්පාදනය කරන්න අපි උත්සාහ කරන ගමන් මේ වෙනම ව්‍යාපෘති යන අතරේ දැනට නිෂ්පාදනය කරන්නා වූ නිෂ්පාදන ආයතන වලට අවශ්‍ය කරන අමුද්‍රව්‍ය ගෙන්න ගැනීමේ ඇතුළු විවිධ අපහසුතාවයන් ගණනාවකට මේ වුණ මොන දෙමින් ඉන්නවා. නිසා ඔබතුමා මම හිතන්නේ ඒක දැනුවත්වත් ඇති නිසා මේ කාරණේ අපි දැන් අලුතෙන් නිෂ්පාදනය කරනට වැඩිය තිබ්බටිකවත් සාර්ථකව ඉස්සරහට ගෙන යන්න ඔබතුමා මොකක්වත් සාර්ථක වැඩපිළිවෙලක් කරලා දෙනවද මෙයාට මේ දේවල් ගෙන ගැනීමට ඔබතුමාට දෙන්න පුළුවන් දායකත්වය මොකද්ද
ගරු මන්ත්‍රීතුමනි මේ සම්බන්ධයෙන් අපි මුදල් අමාත්‍යතුමා සමග සහ මුදල් අමාත්‍යාංශය සමග සාකච්ඡා කරා ඖෂධ නිෂ්පාදනයට අදාළ අමුද්‍රව්‍ය හා ඊට අදාළ වන අනිකුත් දේවල් කඩිනමින් නිදහස් කර ගැනීම සඳහා මූලිකත්වයක් ලබා දෙන ලෙස ගරු මුදල් අමාත්‍යතුමා නිලධාරීන්ට ඒ වගේම රේගුවට සියලු පාර්ශ්වවලට මේ වෙනකොට උපදෙස් ලබා දීලා තියෙනවා ඒක නිසා ප්‍රමාදයක් ඇති වෙන්නේ නැහැ ගරු මන්ත්‍රීතුමනි
ඔබතුමාගේ පිළිවඳ වගකීම් බාර ගන්නවා එහෙනම් බොහොම ස්තුතියි අපේ දෙවනි ප්‍රශ්නේ විදිහට මේක ඔබතුමාගේ මගේ දෙන්නටම බලපාන ප්‍රශ්නයක් අපේ මගේ ආසනේ කැපිටිගොල්ලෑව ප්‍රෝහලේ ඔබතුමාත් මගේ දැන මැදිහත් වුණා නමුත් මේ ප්‍රශ්නේ තාමත් විසඳිලා නැහැ අපේ තිනේෂ් කුමාර් කියන අපේ හිතවත් වෛද්‍යවරයා මම හිතන්නේ ප්‍රදේශයේ අපිට එක්ක නෙමෙයි ප්‍රදේශයේ ජනතාවත් එක්ක බොහොම හිතවත් ඔය කටයුතු කරපු ඒ දක්ෂ වෛද්‍යවරේ ප්‍රදේශයේ ජනතාවට ලොකු කාර්යභාරයක් ඉෂ්ට කරපු වෛද්‍යවරයා මම හිතන්නේ අද ජනතාව මේ කාරණේ මැදිහත් නොවුනොත් මම හිතන්නේ විශාල ප්‍රශ්නයකට ස්වාමින් වහන්සේලා ඇතුළු ප්‍රදේශයේ ජනතාව ලොකු ප්‍රශ්නයකට මැදිහත් වෙලා ඉන්නවා යුතුයමා අතින් යම්කිසි අත්වරද්දක් වෙලා තියෙනවා නම් ඒකට ජනතාවට දඬුවම් නොකර දැන් මේකේ දඬුවම් විඳින්නලා තියෙන ජනතාවට මම හිතන්නේ හොඳට කාර්යභාරයක් ඉෂ්ට කරපු වෛද්‍යවරයෙක් විදිහට ප්‍රදේශයේ වෙලා තියෙනවා ඔබතුමා මේක නැවත යථාර්ථයට පත් කරන්න ඔබතුමාට මැදිහත් වෙන්න පුළුවන්ද මේකට ගන්න ක්‍රියාමාර්ගය මොකක්ද කියලා තමයි අහන්නේ
ගරු මන්ත්‍රීතුමනි මේ කාරණය සම්බන්ධයෙන් මම දැනුවත් ඒ විශේෂඥ වෛද්‍යවරයා තමන්ගේ පුහුණුව සඳහා විදේශගත වෙන්න බලාපොරොත්තු වෙමින් සිටින කෙනෙක් එම විශේෂඥ වෛද්‍යවරයාට විරුද්ධව එම රෝහලේම වෛද්‍යවරු කණ්ඩායමක් තමයි පැමිණිලි කරලා තියෙන්නේ. ඉතින් ඒ පිළිබඳව පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා ඒ වගේම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල්වරයා මැදිහත් වෙලා විනය පරීක්ෂණයක් සිදු කරනවා. සාමාන්‍යයෙන් වෛද්‍යවරු සම්බන්ධ විනය පරීක්ෂණවලට අප අමාත්‍යවරු හැටියට හෝ දේශපාලඥයන් හැටියට මැදිහත් වීමක් සිදු කරන්නේ නැහැ. ස්වාධීනව එම පරීක්ෂණ කටයුතු නිමා කරලා එහි තීන්දුව ලැබුණට පස්සේ ඒ පිළිබඳව තීරණයක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ගනු ලබයි. සම්ප්‍රදායක් හැටියට අප ඔබතුමත් දන්නවා මොන රජයක් වුණත් සෞඛ්‍ය ඇමතිවරු හෝ වෙනත් දේශපාලඥයන් වෛද්‍යවරුන්ගේ විනය පරීක්ෂණවලට මැදිහත් වීමක් සිදු කරන්නේ නැහැ. මම හිතනවා මේ වෙනකොට කරගෙන යන විනය පරීක්ෂණයේ ප්‍රතිඵල නොබෝ දිනකින් ලැබෙයි. ඒ අනුව අපි ඔවුන්ට අවස්ථාව ලබා දෙනවා සුදුසු තීරණයක් ගන්න. නමුත් කිසිසේත්ම කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ ජනතාවට ඉන් අගතියක් වෙන්න අප ඉඩ තියන්නේ නැහැ ගරු මන්ත්‍රීතුමනි.